අද අපි මේ මාධ්‍ය හමුව පෙරටුගාමි සමාජයේ පක්ෂය ලෙස පවත්වන්න තීරණය කරේ ප්‍රධානම කරුණු දෙකක් සම්බන්ධව සාකච්ඡා කරන්න. මේ වෙනකොට ඉතාම දැවෙන ප්‍රශ්න බවට පත් වෙලා තියෙන ප්‍රධාන කරුණු දෙකක්. එකක් තමයි MV Express Pearl නෞකාව සම්බන්ධයෙන් ඉතාම තීරණාත්මක ප්‍රශ්නයක් අද දවසේදී උද්ගත වෙලා තියෙනවා. එක පැත්තකින් ඊයේ උදේ වෙද්දී ජනාධිපතිවරයාගේ නියෝගයක් මත කියලා ගැඹුරු මුහුදට ඇදගෙන යනවා කියන තීරණයක් මත ඉඳලා ලංකාවේ මුහුදු සීමාවෙන් එපිටට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඇදගෙන යාමේ සූදානමක් තිබුණා. ඊයේ මුළු රාත්‍රිය පුරාම ඒක සම්බන්ධ විවිධ විරෝධතාව, විවිධ ප්‍රශ්න ආවා. දැන් අද වෙනකොට නැව ගිලෙමින් පවතිනවා කියන එක වාර්තා කරලා තිනවා. ගිලෙන නැව ලංකාවේ මුහුදු සීමාවෙන් එපිටට ඇදගෙන යනවා කියලා කියමින් තියෙනවා. ඒතර මේකේ බරපතලම ප්‍රශ්න ගණනාවක් අපිට මතුවෙනවා මේ නැවට අදාළ සිදුවීමත් එක්ක. එකක් තමයි මේ නැවට ලංකාවට එන්න ඉඩ දුන්නේ ඇයි කියන අර්බුදේ තියෙනවා. මොකද මේ නැව රසායන ද්‍රව්‍ය පටවගෙන ගිය නැවක්. ඒකට අදාළ අනතුරුදායක තත්ත්වයක් තිබුණා. රසායන ද්‍රව්‍ය කාන්දු වීමක් තිබුණා. ඒ කාන්දු වීම තිබුණු නිසාම නැව ඇතුල් වෙන්න උත්සාහ කරද්දී කටාර්වල හමාඩ් වරාය සහ ඉන්දියාවේ හසීරා වරාය කියන වරායවල් දෙකම මේ නැව ප්‍රතික්ෂේප කරලා තිබුණා. එහෙම ප්‍රතික්ෂේප කොට තිබියදී ලංකාවේ කොළඹ වරායට මේ නැවට ඇතුල් වෙන්න ඉඩ දීලා තිබුණා. ඒකට ඒ ඉඩ දුන්නේ ඇයි? ලංකාවේ මුහුදු සීමාවට මේ නැවට ඇතුල් වෙන්න ඉඩ දුන්නේ ඇයි? ලංකාවේ කොළඹ වරායට මේක ඇතුල් වෙන්න ඉඩ දුන්නේ ඇයි? ඒකට හේතුව විදිහට මුගක් වෙලාවට දැන් මේ කියමින් ඉන්නේ දේශපාලන බලධාරීන් සහ නිලධාරීන් මේ අදාළ නැවේ කපිතාන්වරයා ඒක ගැන දැනුම් දීමක් කරේ නැහැ කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කපිතාන්වරයා දැනුම් දෙන්න අවශ්‍ය නැහැ. මේකට අදාළව නාපෝල් කන්වෙන්ෂන් එක තියෙනවා. නාපෝල් කන්වෙන්ෂන් එකට අනුව, නාපෝල් සම්මුතියට අනුව මේ කලාපයේ තියෙන සියලු වරායවල් බැඳිලා ඉන්නවා එකිනෙකා සමග තොරතුරු හා දත්ත හොමාරු කරගන්න. ඒකට අනුව අපි දන්න විශේෂ තොරතුරුට අනුව ඉන්දියාවේ හසීරා වරායෙන් ලංකාවේ කොළඹ වරායට මේ සම්බන්ධ නිශ්චිත දැනුම් දීමක් කරලා තිබුණා. මේ නැව පිළිබඳ ප්‍රශ්න සම්බන්ධ ඒ විතරක් නෙමෙයි, ඒ තොරතුරු අවශ්‍ය නම් ඊට අදාළ වෙබ් අඩවිවල ගිහිල්ලා ඔන්ලයින් බලන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒ සම්මුතියට අත්සන් කළ රටවල වරායවල් වලට ඒකට අදාළ මුරපද, ඒකට අදාළ පාස්වර්ඩ් දීලා තියෙනවා. ඒක බලන්න පුළුවන්. ඒ නිසා තොරතුරු දන්නේ නැහැ කියන එක කිසිසේත්ම පිළිගන්න බැරි කාරණයක්. අනිත් එක තමයි කොළඹ වරායට නැංගුරම් ලෑම සඳහා මේ නැවට ඉඩ දුන්නේ ඇයි? ලංකාවේ මුහුදු සීමාවෙන් ඇතුල් වෙන්න ඉඩ දුන්නත් කොළඹ වරායට නැංගුරම් ලන්න ඉඩ දුන්නේ ඇයි? ඒ ඉඩදීම විසින් විශාල විනාශයක් වෙන්න නියමිතව තිබුණා. කොළඹ වරාය කියලා කියන්නේ කාර්ය බහුලම වරාය. නැව් 3-400ක් යනවා මේ මුහුදේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේක ලංකාවේ ආදායම් මාර්ගවලත් ප්‍රධානම ආදායම් මාර්ගයක්. මේ තරම් අනතුරුදායක නෞකාවක් කොළඹ වරායට ඇතුල් වෙන්න ඉඩ දුන්නේ ඇයි? බැරි වෙලාවත් මේ ගිනි ගැනීම වරායේදී සිද්ධ වුණා නම් එහෙම අවට නැව් වලටත් හානි වෙලා වරායටත් හානි වෙලා වරාය මාස ගණනාවකට අවුරුද්දක විතර කාලයකට වහන්න වෙලා සමහර විට ඒවා හරහා දැවැන්ත ආර්ථික විනාශයකුත් වෙන්න ඉඩ තිබුණා. එහෙම අවදානමක් ගත්තේ ඇයි කියන ප්‍රශ්නේ තියෙනවා. අනිත් එක මේ නැව බඩුගොඩ බාන්න ආවා කියන එක කිසිසේත්ම පිළිගන්න බෑ. මේ නැව එනවා කියලා වරායේ වෙලාවල් වෙන් කරලා තියෙන දවසට කලින් දවසේ තමයි නැව ඇත්තටම ලංකාවේ මුහුදු සීමාවට ඇතුළුනේ. ලංකාවේ මුහුදු සීමාවට ඇතුළුනේ එනවා කියලා කියපු දවසට කලින් දවසේ. අනිත් එක එනවා කියපු දවසයි නැව කොළඹ වරායෙන් පිට වෙනවා කියලා කියපු වෙලාවයි ගත්තට පස්සේ එකම දවසේ. එදා දවසේ උදේ නැව වරාය ඇතුළට ඇවිල්ලා හවස වරායෙන් පිට වෙන විදිහට ඩිපාචර් එක හවස තමයි වැටලා තිබුණේ. ඒ නිසා බරපතල විදිහට මේකේ මේ කන්ටේනර් ගොඩ බෑමක් වගේ එකක් විශ්වාස කරන්න බෑ. එතකොට මෙතන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ නැවට එන්න දුන්නේ? මේ නැවට එන්න දුන්න අවසරය ගත්ත නිලධාරීන් කවුද? ඒකට මැදිහත් වෙච්ච දේශපාලඥයෝ කවුද? ඇයි ඒ අය එහෙම කළේ? ඉන්දියාවේ වරායකට පවා එවැනි ගින්නක් නිවන්නේ, එවැනි රසායන ද්‍රව්‍ය කාන්දුවක් වළක්වන්න තාක්ෂණය සහ මානව සම්පත නැත්තම් ලංකාවට කොහොමත් ඒක තිබුණේ නැහැ. එහෙම නැති තත්වයක් ඇතුලේ ඇයි එන්න දුන්නේ? මේ එන්න දුන්නේ එක පිටිපස්සේ යම් ආකාරයක කොමිස් ගනුදෙනුවක්, අල්ලස් ගනුදෙනුවක් තිබෙනවද? ඒක ප්‍රශ්නයක් විදිහට තියෙනවා. අනිත් එක තමයි මේ රසායන ද්‍රව්‍ය කාන්දුව සම්බන්ධ දැනගත්ත වෙලාවේ ඇයි ලංකාවට මේකට අදාළ තාක්ෂණය නැති නිසා, උපකරණ නැති නිසා, ඒකට අදාළ විශේෂඥයෝ නැති නිසා ඒ සම්බන්ධ ජාත්‍යන්තර උදව් ඉල්ලන්න මැදිහත් නොවුනේ ඇයි? ජාත්‍යන්තර උදව් ඉල්ලන්න මැදිහත් වෙන්න තිබුණා. මේක දැනගත්ත මොහොතේම එන්න කිව්වනම් ලංකාවට එන්න කියන්න තිබුණේ මේකට අදාළව වෙනත් රටවල විශේෂඥයෝ අවම වශයෙන් අවට තියෙන රටවල උපකරණ තාක්ෂණය අරගෙන ඒ මොකිටවත් මැදිහත් උනේ නැහැ. ඒ විතරක් නෙවෙයි, මෙතන ප්‍රශ්නේ තියෙන්නේ නැව ගිනි ගන්න වෙලාවෙත්, නැව ගිනි ගන්න පටන් ගත්තට පස්සෙත් ඒකට අදාළ කඩිනම් මැදිහත් වීමක් කළේ නැහැ. දැන් නැව ගිනි ගන්න පටන් ගත්ත වෙලාවේ ඉඳලා ගින්න නිවනවා කියලා මාධ්‍ය සංදර්ශන කර කර හිටියා. නැවේ තෙල් කාන්දුවක් වෙන්නේ නැහැ ස්ථිරයි කියලා කිව්වා. නැව ගිලෙන්නේ නැහැ ස්ථිර මයි කියලා කිව්වා. නමුත් දැන් ඔන්න නැව ගිලිනවා කියලා ආයෙ වාර්තා කරනවා. ඒ ආණ්ඩුවම කියනවා නැව ගිලිනවා කියලා. පහුගිය සිකුරාදා රෑ 11:00 විතර නැවේ ඔන්ලයින් එක්ස්ප්ලෝෂන් එකක් වාර්තා වුණා. ඔන්බෝඩ් එක්ස්ප්ලෝෂන් එකක් වාර්තා වුණා. නැව උඩ පිපිරීමක් සිද්ධ වුණා පහුගිය සිකුරාදා රාත්‍රී 11:30. ඒක සම්බන්ධ තර්මල් වීඩියෝස් ඒ කියන්නේ රතු පාටින් ඒ පිපිරීම සලකුණු වෙච්ච වීඩියෝ පහුවදා උදේ වෙද්දි නිකුත් වෙලා තිබුණා. ඒක සෙනසුරාදා උදේ වෙද්දි මේකට වගකිවිතු සියලු රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය දන්නවා. දැන් නැව ඇතුළේ පිපිරීමක් සිද්ධ වෙලා තියෙනවා. ගිනි ගැනීම හේතුවෙන් මේ පිපිරීම නිසා තෙල් කාන්දුවක් හෝ ඊටත් වඩා විශාල විනාශයක් සිදුවේ හැකියි කියන එක සෙනසුරාදා උදේ වෙද්දි දන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සෙනසුරාදා උදේ වෙද්දි මේක දැනගෙනත් අද අඟහරුවාද වෙනකල් මොනවද කරේ මේ වලදාර? මොකද්ද ඒගොල්ලෝ ඒනකල් කරේ? ගින්න නිවන කියලා මාධ්‍ය සම්දර්ශන කර කර හිටියා. මොනවද කරේ? මේ අවස්ථාවේදී කළ යුතුව තිබුණු දෙයක් තමයි වෙනත් නැව් ගෙනල්ලා තෙල් ටැංකි හිස් කරන එක. ඒකට අදාළ තාක්ෂණයේ ලංකාවේ අඩුයි. නමුත් යම් ආකාරයක තෙල් ටැංකි හිස් කිරීමකට යන්න තිබුණා. ඒ සඳහා විදේශීය රටක උදව් ගන්න තිබුණා. ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් දවස් 3-4ක කාලයක් ඉතුරු වෙලා තිබුණා. නමුත් ඒක කළේ නැහැ. මේකේ තියෙන අනතුරුදායක බහාලුම් ඉවත් කළ යුතුව තිබුණා. අනතුරුදායක බහලුම් හයක් තියෙනවා කියලා තිබ්බයි ඒකවත් ඉවත් කරගන්න අවශ්‍ය පියවර සෙනසුරාදා ඉඳලා මේ වෙනකල් ගත්තේ නැහැ. ඉතින් මේ සමහර අය අපි දැක්ක ගහනවා මේ ගිනි ගන්න නැවකින් කොහොමද ඒවා ගන්න කියලා. ගිනි ගන්න නැව් වලින් තමයි තෙල් ලයින් කරන්නේ. සාමාන්‍ය හොඳට තියෙන නැවකින් තෙල් ලයින් කරන්නේ නැහැ නේ කවුරුත්. ගිනි ගන්න නැව් වලින් තමයි තෙල් ලයින් කරන්නේ. ගිනි ගන්න නැව් වලින් තමයි කන්ටේනර් අයින් කරන්නේ. ඒක තමයි ලෝකේ කරන ක්‍රමය. එතකොට ඒකට අදාළ මැදිහත් වීම කරාත් අනිත් එක මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පොඩි ප්ලාස්ටික් පබලු ප්ලාස්ටික් බෝල සහිත කන්ටේනර් 8ක් මූදට වැටිලා ඒකෙන් තමයි මේ මුළු වෙරළ තීරයටම දකුණු වෙරළේ සිට මීගමුවත් පහු වෙනකල් හලාවතට කිට්ටු වෙනකල් බස්නාහිර වෙරළ තීරය සම්පූර්ණ විනාශය වෙමින් යන්නේ ඒකෙන්. හැබැයි මේ නැව ඇතුලේ තව එවැනි ප්ලාස්ටික් පබලු සහිත බහාලුම් තව 40 ගණක් තියෙනවා කියලා තමයි අපි දන්න තොරතුරු අනුව තියෙන්නේ. එතකොට මේවා වැටුනොත් එහෙම 8ක් වැටිලා වෙච්ච විනාශය මෙහෙමනම් මේ 40 ගණම වැටුනොත් එහෙම බරපතල අර්බුදයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි තෙල් කාන්දුවක් සිද්ධ වුණොත් එහෙම එවැනි නැවේ මොකක් හරි විදිහක තෙල් කාන්දුවක් සිද්ධ වුණොත් එහෙම එවැනි තෙල් කාන්දුවකින් සාගරයට සිද්ධ වෙන බලපෑම අවම කරන්න, දූෂණය අවම කරන්න බංක බූම්සගේ උපකරණ අවශ්‍යයි. එතකොට ඒ උපකරණ ලංකාවේ නැහැ. එතකොට සිකුරාදා රෑ 11:30ට දැනගෙන ඉද්දි පිපිරීමක් සිද්ධ වුණා කියලා අඟහරුවාදා වෙනකල් අසල්වැසි ඉන්දියාවෙන් හරි බංක බූම් සිල්ල ගන්න ක්‍රියා නොකළේ ඇයි? දැන් දේශපාලඥයෝ කියනවා ඔන්න නැව ගිලෙනවා, තෙල් ටැංකියේ පුපුරන්න ඉඩ තියෙනවා, පිපුරුවොත් ඉවරයි කියන නිවේදනයකුත් කරනවා. තෙල් ටැංකියේ පුපුරලා තෙල් නිදහස් වුණොත් එහෙම සාගරයට ඉතාම බරපතල ප්‍රශ්නයක් එනවා. ඒක වැළැක්වීම සඳහා අවශ්‍ය කරන උපකරණ තාක්ෂණයේ ඇයි දවස් ගානක් තිස්සේ ගෙනාවේ නැත්තේ? ඇත්තටම මේ නැව ගෙන්නගත්ත එකමත් වැරදි. ගෙන්නගත්ත නැව ගිනි ගන්න පටන් ගත්තට පස්සේ ඒකේ වෙන හානිය වැළැක්වීම සඳහා මොකද්ද ගත්ත පියවර? ඒ වෙනුවට කරේ වන්දි ගන්නවා කිය හිටියා. නමුත් ඇත්තම ප්‍රශ්නේ තමයි වන්දි ගැනීම සඳහා අවශ්‍ය කරන අවම මූලික ක්‍රියාවලියවත් කරලා නැහැ මේ වෙනකොට. දැන් උදාහරණයක් විදිහට වන්දි ගැනීම සඳහා අත්‍යවශ්‍ය මූලික කාරණයක් තමයි නැවත් නැවේ කපිතාන්වරයාත් අනෙකුත් ප්‍රධානියන්වත් අත්අඩංගුවට අරන් ලංකාවේ අධිකරණයක නඩු පවරන එක. නැව අත්අඩංගුවට ගන්න ඕනේ, අදාළ කාර්ය මණ්ඩලය අත්අඩංගුවට ගන්න ඕනේ, ඒ අයට ලංකාවේ අධිකරණයක නඩු පවරන්න ඕනේ. එතකොට තමයි ප්‍රශ්නයක් වුණත් ජාත්‍යන්තර අධිකරණයක ලංකාවේ අධිකරණයේ නඩුවත් සම්බන්ධ කරගෙන මැදිහත් වීමක් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ වෙනකල් මේ මොහොත වෙනකල් නැව ගිලිනවා කියලා කියනකල් නැව අත්අඩංගුවට ගැනීමක් නීත්‍යානුකූලව සිද්ධ වුණේ නැහැ. නැව අත්අඩංගුවට ගත යුතු දැන් වෙලා තියෙන නැව ගලවා ගැනීමේ සිංගප්පූරු සමාගමකට බාර දීලා තියෙනවා ලංකාවේ මුහුදු සීමාවෙන් එපිටට නැව ආරං යන. ප්‍රශ්නේ තියෙන්නේ ඊයේ උදේ ජනාධිපතිවරයා විසින් නියෝග කළ යුතුව තිබුණේ නැව මුහුදු සීමාවෙන් එහාට ආරං යන්න කියලා නෙවෙයි. එතකොට කොහොමත් ගන්න තියෙන වන්දියවත් ගන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ නියෝග කළ යුතුව තිබුණේ බහාලුම් සහ තෙල් අයින් කරන්න කියලා. එතකොට ඒ නියෝගේ ක්‍රියාත්මක වුණ නැහැ. එතකොට ප්‍රශ්නයක් වෙනවා කවුද ජනාධිපතිවරයාට මේක සම්බන්ධ උපදෙස් දෙන්නේ? මේ උපදෙස් දෙන අය සම්බන්ධ ඉතහාම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේගොල්ලෝ අර නිව් ඩයිමන්ඩ් නෞකාවට උපදෙස් නයිමද? නිව් ඩයිමන්ඩ් නෞකාවේ තෙල් කාන්දුව වුණාට පස්සේ ඒකෙන් වෙච්ච හානියට ගන්න බැරි වුණා වන්දි මුදල් ගන්න බැරි වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඒකට අදාළව ලංකාවේ නීතියට අනුව කටයුතු නොකිරීම සහ නැවට යන්න ඉඩදී නැව අත්අඩංගුවට නොගැනීම. එතකොට ඒ උපදෙස් දුන්න පුද්ගලයෝම මේ වෙලාවෙත් ජනාධිපතිවරයාට උපදෙස් දුන්නා. ඒක ජනාධිපතිවරයා උපදෙස් පිළිපැදිය යුතුව තියෙන්නේ අදාළ විශේෂඥගේ උපදෙස්, ඉංජිනේරුවන්ගේ උපදෙස්. ඒ වෙනුවට ජනාධිපතිවරයා පිළිපදිමින් ඉන්නේ අර කොමිස් කාර්යංගෙයි මුදුමංකොල්ල කාර්යයගේ උපදෙස්. මුදුමංකොල්ල කාර්යයක් ඉන්නවනේ පාවෙන අවිගබඩා වලට එහෙම සම්බන්ධ. එයා තමයි මේ කොමිස් ක්‍රියාවලියට මැදිහත් වෙලා ඉන්නේ අපි දන්න සියලු තොරතුරු වලට. එතකොට කවුද මේවට උපදෙස් දුන්නේ කියන එක දැන් අවම වශයෙන් ජනාධිපතිවරයා රජය ආණ්ඩුවට මේ මහා පාපයෙන් නිදහස් වෙන්න ඕන, මේ මහා විනාශයක් මේ වෙලා තියෙන්නේ. මේක කවදාවත් මුදලින් මනින්න බෑ. මේ වෙලා තියෙන විනාශය අති දැවැන්ත විනාශයක්. මේක පරිසරයේ විනාශය වුණා, මත්ස්‍ය සම්පත විනාශය වුණා, කොරල් පර විනාශය වුණා, වෙරළ විනාශය වුණා, ලංකාවේ ධීවර ජනතාව විනාශ වුණා, ධීවර කර්මාන්තයේ යැපෙන මිනිස්සු විනාශ වුණා, කුණුකර්මාන්තේ විනාශ වෙන්න නියමිතයි, මිනිස්සුන්ට මාළු කණේ කාර්බුදයට යන්න නියමිතයි. මේ මේ සියල්ල විනාශ වෙලා තියෙනවා. එතකොට අඩුම ගානේ දකුණු වෙරළ තීරය සහ බස්නාහිර වෙරළ තීරයේ දීවරයන්ට අවම වශයෙන් වසරක් යනකල්වත් ජීවත් වීම සඳහා ප්‍රමාණවත් මුදලක් ගෙවන්න. රුපියල් 5000 ගෙවනවා කියලා හරියන්නේ නැහැ. දැන් අගමැතිවරයා කියලා දෙනවා රුපියල් 5000 ගෙවනවා කියලා. 5000 කොහොමත් කොරෝනා නිසා ගෙවනවා කියප එක. කොවිඩ් වසංගතය නිසා කොහොමත් ගෙවනවා කියප එක 5000. එහෙම නෙමෙයි දැන් වසරක කාලයක් සඳහාවත් දීවරයන්ග දීවර පවුල් වලට දීවර කර්මාන්තයේ අපේ අනිත් අයට ජීවත් වීම සඳහා උදව් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් අද නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා පවා කියලා දෙනවා සමහරීට වන්දි ගන්න බැරි වෙයි සමහරට අපිට ගෙවන්න වෙයි කියලා. දැන් අන්තිමට වෙන්න ඉඩ තියෙන එක තමයි මේක සම්බන්ධ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග හරියට අනුගමනය නොකිරීමයි. නැව ගෙන්වා ගැනීමේදී කරපු ඉතාම මුග්ධ ක්‍රියාවලිය විසින් ලංකාව ඇතුළට ලංකාවේ මුහුදු සීමාවෙන් ඇතුළට නැව එනකොට ඒක ගිනි ගැනීමක් තිබුණේ නැහැ. රසායනික කාන්දුවක් විතරයි තිබුණේ. ලංකාවට මේක කළමනාකරණය කරගන්න බැරි වෙච්ච නිසා තමයි ගිනි ගැනීම සිද්ධ වුණේ කියලා අදාළ නැව් සමාගම ලංකාවෙන් වන්දි ඉල්ලන්න තියෙන තත්ත්වයක් දැන් තියෙනවා. ඒටි ඊටාම ලොකු ප්‍රශ්නයක් මේ ඇති වෙලා තියෙනවා. ඒ විතර නෙවෙයි වන්දි ගැනීමේ ක්‍රියාවලියේම ප්‍රශ්නයක් තියෙනවා. මේ අදාළ නැව් සමාගමේ ප්‍රධානියෙක්ගේ ප්‍රකාශයක් දාලා තිබුණා ප්‍රකට විදේශීය වෙබ් අඩවියක. ඒකේ තියෙනවා වචන දෙකක්. මේ නැව් රක්ෂණ වලට අදාළ වචන දෙකක්. එකක් තමයි constructive total loss කියලා. constructive total loss කියලා කියන්නේ මේ නැවේ විනාශ නොවී ඉතුරු වෙලා තියෙන සියලු බහාලුම් ටික ලංකාවට පවර ගත්තත් වෙලා තියෙන හානිය පියවන්න බෑ කියන එක. ඉතිරුවේ තියෙන දේපළවල වටිනාකමට වඩා වැඩි සිදු වෙලා තියෙන හානිය වටිනාකම කියන එක තමයි constructive total loss කියලා කියන්නේ. එතකොට මේක රක්ෂණයේදී ඉතාම බරපතල ප්‍රශ්නයක්. මේක වන්දි ගන්න පුළුවන් වේද කියන එක. අනිත් එක තමයි ඒකේ පාවිච්චි කරන general average කියලා වචනය. general average කියලා කියන්නේ නැව විතරක් නෑ. අදාළ නැව් සමාගම විතරක් මේකේ වගකීම බාර ගන්නෑ. cargo owners ලා කියන්නේ මේ බහාලුම් වල හිමිකරුවනොත් එවැනි දෙයක හානිය වගකීමක් බාර ගන්න ඕනේ කියන එක තමයි general average කියලා කියන්නේ. එතකොට ලංකාවට මේ තනි නැව් සමාගමකට වගේ නඩු පවරලා වන්දි ගන්නවට වඩා අතිශය සංකීර්ණ තත්ත්වයක් මේ නැවට අදාළව තියෙනවා. ඒ නිසා නැව ලංකාවට ගෙන්නපු එකේ ප්‍රශ්නයක් තියෙනවා. නැව කොළඹ වරායේ නැංගුරම් ලාන්න තීරණය කරපු එකේ ප්‍රශ්නයක් තියෙනවා. නැවේ රසායනික කාන්දුව ගින්නක් දක්වා වර්ධනය වෙද්දී ජාත්‍යන්තර උපදේශ විශේෂඥ උදව් ඉල්ලුවේ නැති ප්‍රශ්නයක් තියෙනවා. නැව ගිනි ගන්න පටන් ගත්තට පස්සේ තෙල් කාන්දුවක් විය හැකි කියන එක පූර්ව නිගමනයකට ගිහිල්ලා තෙල් ඉවත් කරන්න සහ හානිය වළක්වන්න අර බංක බූස්ට් ගෙන්න ගන්න ඒවට ක්‍රියාමාර්ග ගත යුතු තිබුණා. ඒව කළේ නැහැ. ඊට පස්සේ දැන් නැවෙන් වන්දි ගැනීම සඳහා අත්‍යවශ්‍ය වෙන මූලික ලංකාව ඇතුලේ ජාත්‍යන්තර නීති කළ යුතු නීතිමය ක්‍රියාමාර්ග ටික අරන්නේ. ඒ නිසා වන්දි හම්බෙනව වෙනුවට ලංකාවට නැව් සමාගමට සල්ලි දෙන්න වෙන තත්ත්වයක් තමයි මේ උද්ගත වෙලා තියෙන්නේ. මේක පොදුවේ රටට හානියක් වුණාට මේකෙන් හම්බ කරගන්න පිරිසක් ඉන්නවා. මේකෙන් කොමිස් ගන්න පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේ ඊටාම මුග්ධ තීරණ සඳහා උපදෙස් දෙමින් ඉන්නේ. නිසා දැන් ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුව මේ ජනාධිපතිතුමා බලයට පත් වෙද්දී ජාතික ආරක්ෂාව කියලා කිව්වා. දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ ජාතික ආරක්ෂාව කියන්නේ මොකටද? දැන් සාගරයේ සම්පූර්ණ විනාශ වෙමින් යනවා. දැන් තාපෝල පරිසරය ගැන චිත්‍රයන්ද නේ දවස්වල. දැන් සාගරයේ සම්පූර්ණ විනාශ වෙමින් යනවා, වෙරළ විනාශ වෙමින් යනවා. විස පොල් තෙල් ගේන එකේ ඉඳලා දැන් ලුණු වල විස අඩංගු වෙන්න ඉඩ තියෙනවා, මාළු වල විස අඩංගු වෙන්න ඉඩ තියෙනවා කියන එකේ ඉඳලා ජනතාවගේ සෞඛ්‍ය අර්බුදයට යමින් තියෙනවා. දීවර ජනතාවගේ ආර්ථිකය අර්බුදයට යමින් තියෙනවා. ඒ අතර දැන් මේ කොළඹ තියෙන වටින ඉඩම් ටික අර සෙලෙන්දිවා කියලා සමාගමක් හදාගෙන ඒකෙන් ඉඩම් ටික මංකොල්ල කාලා ඒවා විදේශික සමාගම් වලට විකුණන්න යනවා. ලංකාවේ සම්පත් ටික අහිමි වෙමින් යනවා. කොළඹ වරායේ බටහිර ජැටිය ඉන්දියාවට දෙන්න මැයි 3 වෙනිදා හොර රහස ගිවිසුමක් අස්සම් කරලා තියෙනවා. ඒකේ අදානි සමාගමට 151ක් කොටස් 51ක් කොටස්, අදානි සමාගමට 134ක් කොටස්, කිරි සමාගමට 115යි තියෙන වරාය අධිකාරියට. ඊට පස්සේ දැන් මේ වරාය නගර කොමිෂන් සභා පනත යටතේ වරාය නගරයේ මුළු භූමියේ සැලකිය යුතු විශාල කොටසක් අවුරුදු 99කට චීනයට පවරලම දීලා තියෙනවා. එතකොට මේ සම්පත් සියල්ලත් විකුණනවා. එතකොට ජාතිය කිව්වේ මොකේදද? ඉතින් මිනිස්සුත් නෙමෙයි නම්, පරිසරෙත් නෙමෙයි නම්, භූමියත් නෙමෙයි නම්, ඉඩමුත් නෙමෙයි නම්, ඒකේ තියෙන සම්පතුත් නෙමෙයි නම්, වරායවලුත් නෙමෙයි නම්, මුකුත් නෙමෙයි නම්, ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව කියලා කිව්වොත් කොයි ජාතිය ආරක්ෂාවද? මොන ජාතිය ආරක්ෂාවක් ගැනද ඔය කිව්වේ කියන බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා දැන් හෝ මේ නැවෙන් සිද්ධ වෙන හානිය වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගත යුතුයි. අද හවස් වෙද්දී වෙන්න තියෙන විනාශය ඉවර වෙලා තියෙයි. ඇත්තටම මේකෙන් තෙල් කාන්දුවක් සිද්ධ වුණොත් එහෙම ඉතා දීර්ඝ කාලයක් යනකල් සාගරය, වෙරළ තීරය සහ දීවර ජනතාව බරපතල ව්‍යසනයකට මුහුණ පානවා. ඒක ලොකු ප්‍රශ්නයක් විදිහට තියෙනවා. ඒක සම්බන්ධව වහම පියවර ගත යුතුයි කියලා අපි හිතනවා. අපි ඉල්ලනවා මේක අහගෙන ඉන්න හැම දෙනාගෙම තමන්ට පුළුවන් විදිහට මේ මේ තත්ත්වය වැළැක්වීම සඳහා වෙන පියවරක් ගන්න. ඊයේ රාත්‍රී නැව ඇදගෙන ගිහිල්ලා මේ තියෙන වන්දියත් මොකක් හරි තියෙන අවස්ථාව අහිමි කරගන්න ගිය වෙලාවේ ඒකට අදාළව ආණ්ඩුවේ පාර්ශ්වකරුව විපක්ෂය අය මේ සියලු දෙනා ලොකු මැදිහත් වීමක් කරා. ඊයේ රාත්‍රී විශේෂඥයෝ ඉංජිනේරුවෝ ඔක්කොමලා මැදිහත් වීමක් කරා. ඒ මැදිහත් වීම විසින් තමයි මේ මට්ටමින් හරි මේක බේරුනේ. නමුත් තෙල්ලිවත් කිරීම වගේ එකක්වත් කරගන්න බැරි වුණා. ඒ නිසා ඒ සඳහා මැදිහත් වෙන්න කියන එක අපි ඉල්ලනවා. දෙවෙනි කරුණ තමයි 2021 මැයි මාසේ 31 වෙනිදා චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, දිසාපතිවරුන් හරහා ග්‍රාම නිලධාරීන්ට. මේකෙන් කියන්නේ අද උදෑසන සිට රුපියල් 5000ක කොවිඩ් ආධාර දීමනාවක් ලබා දීම සඳහා කරන මැදිහත් වීම ගැන තමයි මේ මේ චක්‍රලේඛේ තියෙන්නේ. එතකොට මේ චක්‍රලේඛේ එක පැත්තකින් ඒ ආධාරයේ දී යුතු අය කවුද කියන එක සම්බන්ධ උපදේශමාලාවක් තියෙනවා. ඒ වගේම ඒ සඳහා පිරිවිය යුතු ඉල්ලුම් පත්‍රයක් තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ මේ 5000 දෙන්නේ කාටද කියලා තීරණය කිරීම සඳහා මේ චක්‍රලේඛේ පැහැදිලිව ලියලා නැතුව, නමුත් 2020 නිකුත් කරපු චක්‍රලේඛේ 2020 අප්‍රේල් මාසේ රුපියල් 5000 සඳහා නිකුත් කරපු චක්‍රලේඛේ වගන්තියක් උපයෝගී කරගනිමින් ග්‍රාම නිලධාරීන්ට දැනුම් දීලා තියෙනවා රුපියල් 5000 දෙන අයව තීරණය කිරීම සඳහා කමිටුවක් හදන්න කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ කමිටුවට ග්‍රාම නිලධාරීවරයා සහ අනිකුත් රාජ්‍ය නිලධාරීන්ට අමතරව ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂයට අයිති ප්‍රාදේශීය දේශපාලඥයෝ, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්, නගර සභා මන්ත්‍රීවරුන්, මහනගර සභා මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගන්න කියලා උපදෙස් දීලා තියෙනවා. එතකොට අද උදෑසන වෙන විට මේ රුපියල් 5000 දීමනාව ලබා දීම සඳහා වන කමිටුවට මැදිහත් වෙනවා ප්‍රාදේශීය දේශපාලඥයෝ. ඊට පස්සේ කරන්නේ ප්‍රාදේශීය දේශපාලඥයෝ තැන් තැන් වල ගෙවල් වල ඇවිදවිද ඕගලන්ට 5000 වුණද කියලා අහන තත්යක් තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ මේ රජයේ විසින් ලබා දෙන රුපියල් 5000 ඒ දේශපාලඥයෝ දුන්න එකක් කියලා ජනතාවට ඒත්තු ගන්න ප්‍රචාරක ව්‍යාපෘතියක් යනවා. මේක හැම එකේම යනවා. දැන් එන්නත හිතන්න එන්නතට මේ බැනර් දාලා තියෙනවා එන්නත අහවල් ගාම නිලධාරී වසමට එන්නත ලබා දීමට මැදිහත් වූ ඒක යෝජනා කළ අහවල් ප්‍රාදේශ මන්ත්‍රීතුමාට ස්තුතියි කියේ බැනර දාලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ එන්නත දෙනවද කියලා තීරණය කරන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය. ඒක තීරණය කරන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. නමුත් ඒ හැම එකටම දැන් මේ දේශපාලඥයෝ මැදිහත් වෙන්නේ සියල්ල දේශපාලනීකරණය කරමින් යකා නැටිල්ලක් තියෙනවා. එතකොට මේ රුපියල් එන්නත විධින එකේ ඉඳලා රුපියල් 5000 දීමනාව ලබා දෙන එක දක්වා ඉතාම බරපතල අරාජකත්වයක්, දේශපාලනීකරණයක්, ඒක හරහා දේශපාලන පලි ගැනීම, දේශපාලන හිතවත්කම් වලට ඥාති සංග්‍රහ කිරීම, මේ සියල්ල දියත් වෙමින් තියෙනවා. මේ தත්ත්වය වැළැක්වීම සඳහා රජයේ වහාම පියවර ගත යුතුයි. රාජ්‍ය නිලධාරීන් හරහා මේ 5000 ලබා දීම සහ එන්නත විධීම් වගේ කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් පමණක් මැදිහත් කරගත යුතුයි. මේකට දේශපාලඥයෝ මැදිහත් කරගන්නවා නම් ඒ සඳහා පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව සියලු දෙනා මැදිහත් කරගැනීමේ ව්‍යුහයක් අවශ්‍යයි. එහෙම නැතුව ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයන්ව විතරක් පාවිච්චි කරලා මේ විදිහේ ක්‍රියාවලියකට යාම ඇතුලේ ඊටාම බරපතල අසාධාරණයක් රටේ ජනතාවට සිද්ධ වෙනවා. මෙන්න මේ අසාධාරණයට විරුද්ධව පෙළ ගැහෙන සංවිධානය වෙන්නත් කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.